గారు ముజిబుర్ రహమాన్ మంత్రిత్వమా
గారు నియోజ్య కథానాయకత్వమని విశేషమైన అపి విదురి బల ఎమిత్తుమా కథా కరాట పస్సే ఒబ్బతుమాకు අපිට పాట కన్నాడి వలిం బలన్న ఎపా කියලා අපි නම් බලන්නේ නෑ හැබැයි ඔබතුමාලා නම් විපක්ෂයේ ඉන්නකොට එක එක පාට කන්නාඩි දාලා තමයි හැම ප්‍රශ්නයක් දියාම බැලුවේ ඒකේ ප්‍රතිඵලයක් තමයි ඔයතරම් ඡන්ද ප්‍රමාණයකුත් ගන්න ඔබතුමා එක ගැන ආව ඔබතුමා මේ කියන්න ඕනේ ඔබතුමා ලොකු විග්‍රහයකුත් කරා ඡන්ද ගැන ඔබතුමා සාමාන්‍ය ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරපු පැත්ත අපි දන්නවා පාර්ලිමේන්තු මැතිවරණවලදීත් ජයග්‍රහණය ලබනවා ඒක තමයි මේ රටේ දේශපාලන ඡන්ද අරන් ගියා බැලුවම හැම කාලෙමදී එම වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද විශේෂයෙන්ම ආණ්ඩුව අපි දන්නවා නොවැම්බර් සැප්තැම්බර් මාසේ පළවෙනිදා ඉඳන් ඒ වගේම දෙසැම්බර් මාසේ 31 වෙනිදා දක්වා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරලා තිබෙනවා දැන් මේකෙදී අපි දන්නවා සංවර්ධන මුදල් වලට වැඩිය ප්‍රාග්ධන මුදල් වලට වැඩිය රජය විශේෂයෙන්ම රජයේ වියදම් සඳහා තමයි ඉදිරි මේ මාස කීපය තුළ මේ ගිණුම ඉදිරිපත් කරලා තිබෙන්නේ. දැන් අද අපි මේක අරගෙන බැලුවම දැන් අපිට විශාල ගැටලුවක් මේ සභාවේ තුළ කතා කරපු හොඟක් මන්ත්‍රීවරු මතු කළා. විශේෂයෙන්ම ආණ්ඩුව පාර්ලිමේන්තුව ඉස්සුවේ හැරියාට පස්සේ අප්‍රේල් 30 වෙනිදායෙන් අවසන් වෙච්ච අපේ ඒ කාලෙදී ඒ අතුරු සම්මත ගිණුමෙන් පස්සේ මැයි පළවෙනිදා ඉඳන් අගෝස්තු මාසයේ දක්වා ආණ්ඩුව වේදම් කරපුවා ආණ්ඩුවේ ආදායම ගැන කිසිදු ආකාරයේ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. අපි කියමු මේ කාලෙදී විශේෂයෙන්ම කොරෝනා ගැටලුවත් එක්ක මතුවෙච්ච හින්දා පාර්ලිමේන්තුව විසිරුව හැරීම නිසා ජනාධිපතිතුමාට අපි කියමු බලතලක් තිබෙනවා එම මුදල් වේදම් කරන්න කියලා අපි ඒකත් හිතාගමු. නමුත් ඒක ගැන ගැටලුව ඒක නෙමේ ප්‍රධාන ප්‍රශ්නේ. කොහොමද මේ මාස 4ක කාලය රජය ලැබපු ආදායම රජය කොයිතරම් මුදල් ප්‍රමාණයක් වේදම් කරලා තියෙනවද කොයිතරම් ණය ප්‍රමාණයක් රජය අරගෙන තිබෙනවද ඒ ගැන දැන ගැනීමට මේ උත්තරීත පාර්ලිමේන්තුවට අයිතියක් තිබෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාම දැනගත යුතුයි මේ පහුගිය මාස 4 රජයේ වියදම රජයේ ආදායම රජය ගත්ත ණය ප්‍රමාණය මම හිතනවා විශේෂයෙන්ම මුදල් ඇමතුමාගේ අගමැතිතුමාගේ වගකීමක් තමයි ඉදිරි අපේ හර්ෂ මන්ත්‍රීතුමා කිව්වා වගේ විශේෂ යෝජනාවක් අනපනතක් ගෙනල්ලා හරි පාර්ලිමේන්තුවට ඒක ඉදිරිපත් කරලා ඒක සම්මත කර ගැනීම. ඒ එහෙම නැති වුණොත් මේක වැරදි පූර්වාදර්ශයක් වෙනවා පාර්ලිමේන්තුව මගහැරලා පාර්ලිමේන්තුවට කරුණු වසන් කරලා මේ ආණ්ඩුවක් මේම දිගටම ක්‍රියාකාරී ගැනීම ඉදිරියේදීපත් වෙන ජනාධිපතිවරයා කවුරු වුණත් ඔහුත් මේක පූර්වාදර්ශයක් හැටියට ගන්න පුළුවන්. ඒ හින්දා මම හිතනවා ඉදිරියේදී ආණ්ඩුව මේ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න පාර්ලිමේන්තුවට මේ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරයි කියලා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද
මන්ත්‍රීතුමා ජාමර සම්පත
මට වරප්‍රසාදයක් ප්‍රශ්නයක් තියෙනවා අපේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන අලුත් මන්ත්‍රීවරයෙක් ඇටියට
ප්‍රීති ප්‍රශ්නයක්
දැනගැනීමට මම අපේ පුස්තකාලයෙන් මම ඇහුවා මේ ප්‍රශ්නේ ඊයේ දිගින් දිගටම කව අතිගරු ජනාධිපතිතුමා මේ මුදල් වෙන් කර ගැනීම සම්බන්ධව මීට කලින් ජනාධිපතිවරු දෙන්නෙක් මේ විදිහට වෙන් කරගෙන තියෙනවා
ඒක ප්‍රීති ප්‍රශ්නයක් නෑ ඔබතුමා කතාව ආරම්භ කරන්න
ඒක රීති ප්‍රශ්නයක් නෙමෙයි මේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගේ මේ ඒ හින්දා අද මේ පාර්ලිමේන්තුව නොතිබිච්ච කාලවකවානුව තුලදී රජය වේදම් කරපු මුදල් ප්‍රමාණය හා ලැබපු ආදායම හා ඒ ගත්ත ණය ප්‍රමාණය දැන ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට සියලු දෙනාටම අයිතියක් තියෙනවා රජයටත් වගකීමක් තියෙනවා මොකද අවසාන තීන්දුව පාර්ලිමේන්තුව සමයි මුදල් සම්බන්ධව ගන්නෙ ඒ පිළිබඳව දැන ගැනීමට අපි සියලු දෙනාටම අයිතියක් තිබෙනවා ඒ වගේම ගරු නියෝජ්‍ය
ගරු වාස්තු නායකර්මතුමා
මේ උතුයි ඒ කරපු සියලු වේදම් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත්
වෙනවා.
බොහොම ස්තුතියි මේ මන්ත්‍රීතුමා අමාත්‍යතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද වෙනකොට දැන් මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස 9කට ආසන්න කාලයක් එනවා. මේ මාස 9 ආසන්න කාලෙදී අපි 2014 විශේෂයෙන්ම අපි බලයට එනකොට අපිට තිබුණ රාජ්‍ය ආදායම බිලියන 1000ක වගේ තමයි රාජ්‍ය ආදායම තිබුණේ. ඒ බිලියන 1000 රාජ්‍ය ආදායම ක්‍රමානුකූලව අපිට 2019 වෙනකොට බිලියන 2000 දක්වා වර්ධනය කරගන්න පුළුවන් අවස්ථාව අපි උදා කරගත්තා. ඔබතුමාත් ඒ ආණ්ඩුවේ කොටස්කාරයෙක් වෙලා හිටියා. අපිට මතකයි ඔබතුමාත් කැබිනට් එක නියෝජනය කළා. එතකොට අපිට පුළුවන්කම ලැබුණා ක්‍රමක්‍රමයෙන් ඒ බිලියන 10 ඉඳන් බිලියන 2000 දක්වා රාජ්‍ය ආදායම අපිට වැඩි කරගන්න. එහෙම වැඩි කිරීම තුළ තමයි මේ රටේ තිබුණු සුබසාධන ආර්ථිකය ඒ ලබා දීපු සුබසාධනය එකක්වත් කප්පාදු නොකර ඉදිරියට ගෙන යන්න පුළුවන් වාතාවරණය අපි ගොඩනගාගත්තා. ඒ විතරක් නෙමෙයි මේ ජනවාරි මාසේ 2020 ජනවාරි මාසේ ඉඳන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩිවීම පවා වැඩි කරන්න අපි තීන්දුව ලබාගෙන තිබුණා. අතිරේක ලේකම්වරුන්ගේ රජයේ ඉන්න අනිකුත් සේවකයන්ගේ ඒ වගේම වැටුප් විෂමතා ඉවත් කරලා ඊළඟට විශ්‍රාමිකයන්ගේ ඒ සියලු වැඩි කිරීම 2020 ජනවාරි මාසේ ඉඳන් ලබා දෙන්න ඒ තීන්දුව අරගෙන කැබිනට් තීන්දුව පවා අරගෙන ඒවට මුදල් වෙන් කරගෙන තමයි අපි ඉස්සරහට ආවේ. නමුත් අපි දැක්කා ආණ්ඩුව බලයට පත් වුණාම නොවැම්බර් මාසේ ජනාධිපතිතුමා දෙසැම්බර් මාසේ වෙනකොට රජයට තිබුණු ආදායම 125 ඉඳන් 130 දක්වා අඩු කරගත්තා. බිලියන 500 ඉඳන් බිලියන 600 වෙනකන් රජයේ ආදායම අඩු කරගත්තා. ඒ ආදායම අඩු කර ගැනීම නිසාම විශාල ලෙස රජයට තිබිච්ච ඒ සුබසාධනය ලබා දෙන්න තිබුණු පොරොන්දු පරිවැඩි කිරීම වෙන්න පුළුවන්, සෞඛ්‍ය ශේත්‍රය වෙන්න පුළුවන්, නොයෙකුත් ශේත්‍රවල අපි ගෙන ගිය ඒ වැඩපිළිවෙළු සියලු දේවල් කප්පාදු කරන්න සිද්ධ වුණා. මොකද මුදල් නැහැ. මුදල් අඩු කරගත්තා. ඒකෙදි ප්‍රධානම හේතුව තමයි අපි කියන්න ඕනේ වැට් එක අඩු කරගත්තා. දැන් වැට් එක අඩු කිරීම තුළ මේ රටේ ජනතාවට ලැබිච්ච සහනය මොකද්ද? ජනතාවට එහෙම සහනයක් ලැබුණේ නැහැ. නමුත් ජනාධිපතිතුමාට උදව් කරපු අර වියත්මක සංවිධානයේ හිටපු විශාල ව්‍යාපාරිකයන්ට නම් වැට් එක අඩු කිරීම තුළ විශාල සහනයක් ලැබුණා. නමුත් මේ බහුතර ජනතාවක් හැටියට අපි ගත්තම ජනතාවට සාමාන්‍ය ජනතාවට වැට් එක අඩු කිරීම තුළ කිසිදු සහනයක් ලබා ගන්න බැරි වුණා. ඒ වගේම තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි ගත්තම කොරෝනා එන්න කලින් මේ වසරේ පළවෙනි කාර්තුව 101.1 අගයකට ආර්ථික වර්ධන වේගයේ පත් වෙලා තිබෙනවා. එතකොට කොරෝනා ආවේ නැහැ. එතකොට පළවෙනි කාර්තුව තුල අපි දැක්කා අවසාන කාලේ තමයි කොරෝනා ප්‍රශ්නය මතු නැගුණේ. නමුත් අපි ඒක තුල අපිට පෙනී යනවා රජයේ ආර්ථික කළමනාකාරීත්වය ඊටාම පහළ මට්ටමක වැටුණු බව. මොකද පළවෙනි කාර්තුවම ආර්ථිකයේ ඍණ අගයක් බවට පත් වුණා. ඊළඟට අද වෙනකොට අද අපි දන්නවා විශේෂයෙන්ම කොරෝනා ප්‍රශ්නේ උඩ මුළු ලෝක ආර්ථිකයේම යම් ඇනහිටීමක් තියෙනවා. ඒක ගැන ගැටලුවක් නැහැ. ඒක අපිටත් බලපාලා තියෙනවා. අද අපිට ඒක බලපාලම තුල ඒකෙන් මිදෙන්න ආණ්ඩුව ගත්ත පියවරන් ගැන අපිට පේනවා ඒවා සාර්ථක පියවරන් බවට ඒවා පත් වෙලා නැහැ. අද වෙනකොට අද ඒ ලබා දීපු සහනයන් කොරෝනා එක්ක මතුවෙච්ච ආර්ථික සහන රාශියක් ලබා දුන්නා. ඒව තුල අපි දන්නවා ඔය එකක්වත් සමහර ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ලීසින් සමාගම් තවම ආණ්ඩුව කියන දේවල් අහන්නේ නැහැ. අද ලීසින් සමාගම් අද වෙනකොටත් ඒ ගෙවන්න ඕනේ ලීසින් වලට වැල් පොලිය දාන්න අද වෙනකොට පටන් අරන් තියෙනවා. නැවත ඒ වාහන නැවත ලබා ගන්න පියවරවන් රාශියක් අද වෙනකොට ලීසින් සමාගම් නැවත පටන් අරන් තිබෙනවා. එතකොට අපිට පේනවා ජනතාවට ලබා දීපු ඒ සහන එකක්වත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් විදුලි බිල වෙන්න පුළුවන්, ජල බිල බිල්පත වෙන්න පුළුවන්, ඒව ගැනත් නොයෙකුත් ආකාරයේ පොරොන්දු ලබා දුන්නා ඡන්ද කාලෙදී. නමුත් අපිට පේනවා ඒවත් එකක්වත් අද වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට අද ආනයනය සීමා කිරීම තුළ විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි ප්‍රධානම ප්‍රශ්නය ආනයනය සීමා කිරීම තුළ අද 105%කට ආසන්න ප්‍රමාණයක් රැකියාව වලින් දොට්ට දාලා තියෙනවා. ඊළඟට ඔවුන්ගේ රැකියාවල් අහිමි වෙලා තියෙනවා. ඊළඟට එක පැත්තකින් ඒකේ පැති කීපයක් තියෙනවා, අපි දන්නවා ඒක. නමුත් කිසිම විකල්ප ක්‍රියාමාර්ග ගන්නෙ නැතුව ආනයනයන් එක පාරටම සීමා කිරීම තුළ ඒ ආනයන ශේෂ්ත්‍රවල හිටපු විශාල මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්, සුළු පරිමාණ ව්‍යාපාරිකයන්, ඒ වගේම රැකියාව
රටවල නියුතු වෙච්ච අය වක්‍ර රැකියාවන් එවැගේම ඍජු රැකියාවන් ඒ සිවිල් දෙනාටම අද වෙනකොට විශාල අර්බුද රාශියකට පැන නැගිලා තියෙනවා. ඒ හින්දා අවසාන වශයෙන් ගරු කතානා නියෝජ්‍ය කතානායකතුමනි අභියෝග රාශියක් තියෙනවා ආණ්ඩුවට. දේශපාලන අභියෝග තියෙනවා, විවිධ මත මතාන්තර අදහස් තියෙන උදවියත් එක්ක ආණ්ඩුවක් හදලා තියෙනවා. ඒ වගේම ආර්ථිකය ගැන විවිධ මත මතාන්තර තියෙන උදවිය ආණ්ඩුවේ පැත්තේ ඉන්නවා. ලිබරල් ආර්ථිකය ගැන කතා කරන අය උදවිය ඉන්නවා. ජාතික ආර්ථිකයක් ගැන කතා කරන උදවිය ඉන්නවා. සංවෘත ආර්ථිකයක් ගැන කතා කරන උදවිය ඉන්නවා. ඒ සියලු දෙනාත් එක්කම තමයි ආණ්ඩුවට ඉදිරියට යන්න වෙන්නේ. ඒ හින්දා අභියෝග මැද්දේ ඉන්නේ. ඒ අභියෝග මැද්දේ රටේ ජනතාවත් තව තවත් පහළට මිරිකලා ඉන්නේ කියන තත්ත්වයක් අපි ආණ්ඩුවට මතක් කරන්න ඕනේ. බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු රෝහිත අභිගුණවර්ධන අමාත්‍යතුමා.
විශේෂයෙන්ම 9 වෙනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා හැටියට සමකාලීන පාර්ලිමේන්තුවේ පැමිණි ඔබතුමාට එම තනතුර ලැබීම සම්බන්ධයෙන් මගේ ගෞරවය ඔබතුමාට මේ වෙලාවේ පුද කරනවා. ඒ වගේම විශේෂයෙන්ම 9 වෙනි පාර්ලිමේන්තුවට කළුතර දිස්ත්‍රික්කයේ ජනතාව අවුරුදු 20ක් පාර්ලිමේන්තුවට මාව පත් කිරීමත් මේ පාර්ලිමේන්තුවේදී විශේෂයෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ නායකයා හැටියට කළුතර දිස්ත්‍රික්කයෙන් තේරෙන මන්ත්‍රීවරුන්ගෙන් 10 දෙනාගෙන් 8 දෙනෙක්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට රැගෙන ඒමට ලැබීමත් එවැගේම මනාප 147,472ක් ලබා දීපු කළුතර දිස්ත්‍රික් ජනතාවට මගේ ගෞරවය ස්තුතිය මේ වෙලාවේදී හදවතින්ම ඒ ජනතාවට පුද කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද අපේ නව රජය ඒ රජයේ යටතේ ඒ වගකීම් ටික ඉටු කරන්න මේ රටේ ජනතාව ලොකු විශ්වාසයක් තැබුවා අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරේ. ඒ වගේම අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පරමාදර්ශී නායකයා එතුමා කෙරෙහි මේ රටේ ජනතාව ලොකු ගෞරවයක් එවැගේම එතුමා කෙරෙහි ලොකු විශ්වාසයක් තබලා තමයි මේ බහුතර බලය අපිට ලබා දුන්නේ. ඒ ලබා දීම වෙනුවෙන් මේ අවස්ථාවේදී අපිට අමතක කළ නොහැකි විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන අප පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමා 2016 නොවැම්බර් මාසේ පළවෙනිදා තමයි අපේ පක්ෂය ආරම්භ කළේ. මේ පක්ෂය මං හිතන් ලංකා දේශපාලන ඉතිහාසයට රන් අකුරින් ලියවන පක්ෂයක් බවට පත් වෙනවා. අපේ පක්ෂයේ අවුරුදු 4 උපන්දිනය සමරන්න තියෙන්නේ 2020 නොවැම්බර් මාසේ පළවෙනිදා. හැබැයි මේ පක්ෂය මැතිවරණ තුනකට මුණ දෙනවා. 2018 පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයේ 85% ජයග්‍රහණයක්. ඉන් අනතුරුව ජනාධිපතිවරණයේදී ජනාධිපතිතුමා හට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණයක්. ඒ වගේම 20/20 අවුරුද්දේ අගෝස්තු මාසේ 5 වෙනිදා පාර්ලිමේන්තු මැතිවරණයේ 3-2 බලයක්. මේ පිටුපස හිටපු යෝධ හස්තය අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමාට අපේ ගෞරවයේ ස්තුතිය මේ වෙලාවේදී හදවතින්ම පුද කරනවා. ඒ වගේම වරාය සහ නාවික කැබිනට් අමාත්‍යවරයා හැටියට ඒ ශක්තිය ලබා දෙන්න කටයුතු කරපු අතිගරු ජනාධිපති ගෝඨාභය ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ අගමැතිතුමාටත් මගේ ගෞරවයේ ස්තුතිය ප්‍රණාමය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ 20/20 වසර සඳහා කොරෝනා අර්බුදයට කොරෝනා වෛරසයට මුහුණ දීපු ජනතාවක් හැටියට ලෝකයේ නොඑක් රටවල් වල අපිට වැඩිය බලවත් රටවල් අපිට වැඩිය ආර්ථිකයෙන් ඉහළ රටවල් අපිට වැඩිය සෞඛ්‍ය අංශවලින් උසස් තත්ත්වයක හිටපු රටවල් වල කොරෝනා රෝගයෙන් ඔවුන්ගේ ජීවිත හානි වෙන තත්ත්වයක් තුළ අපේ රට මේ තත්ත්වයෙන් රැක ගැනීමත් පාර්ලිමේන්තුවක් නොමැතිව ඒ වගකීම ඉටු කරපු ජනාධිපතිතුමාට අපේ ගෞරවය අපි මේ වෙලාවේදී පුද කරන්න ඕන. ඒ වගේම අපි දන්නවා මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුල මේ අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් අපේ ආණ්ඩු පක්ෂයත් ඒ වගේම විපක්ෂයේත් විවාදවලට ඔවුන්ගේ අදහස් වලට අපි අහුන්කම් දුන්නා. ඒ අහුන්කම් දීමේදී මම අපි බලාගෙන හිටියා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අපෙන් ඔහුගේ විවාදයේදී ඔහු එකතු කරනවා. ඔහු පැහැදිලිව කියනවා රාජ්‍ය ආරක්ෂක අමතිවරයා හැටියට කවුද? රාජ්‍ය ආරක්ෂක අමතිවරයා හැටියට කවුද වග කියන්නේ කියන එක. අපිට පසුපෙරලා ඔහුගෙන් අහන්න සිද්ධ වෙනවා මේ මන්ත්‍රීතුමාගෙනුත් යහපාලන ආණ්ඩුව පහුගිය රජයේ 19 වන සංශෝධනයේ තුලින් මේ රටේ මේ 19 වන සංශෝධනය තුල ඇති කරගත්තා වූ ඒ 19 වන සංශෝධනයේ ඵල ප්‍රයෝජනය අද රටට සහ ඒ ආණ්ඩුවට ලැබුණාද කියන එක. එතනදී අපිට බොහොම පැහැදිලිව දකිනවා විවස්ථාවේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි රටේ ජනාධිපතිතුමා සේනාධිනායකයා. ජනේ රටේ ජනාධිපතිතුමා සේනාධි නායකයා හැටියට එතුමාට ආරක්ෂක අමාත්‍යාංශේවත්
ඔබතුමාට තව විනාඩි දෙකක්
එතුමාට ආරක්ෂක අමාත්‍යාංශේවත් ඒ වගකීම බාර ගන්න බැරි වෙන තත්ත්වෙට මේ 19 වන සංශෝධනය ගේන්න දායක වුණේ කවුද කියන එක මේ රටේ ජනතාව ඔබෙන් අහන්න තත්ත්වෙට පත් වෙලා තියෙනවා. එහෙමනම් මේ 19 වන සංශෝධනය තුල ස්වාධීන කොමිෂන් සභා ගැන කතා කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඒ කොමිෂන් සභා ස්වාධීනද කියන එක රට ඉදිරියේ අවුරුදු 5ක් ඇතුළත අපිට බලාගෙන ඉන්න සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තුවට තේරෙන හැම කෙනෙක් දිහාම බැලුවාට පස්සේ මේ ඔක්කොම මහජන නියෝජිතයෝ. මහජන නියෝජිතයෝ මහජනට වග කියන්න ඕන. අපි දැක්කා මේ පහුගිය ඉතිහාසයේ 19 වන සංශෝධනයේ තුලින් ඇති කරගත්තා වූ කොමිෂන් සභාවල පත් කරන ඒ නියෝජිතයෝ කාටද වග කියන්නේ? ඔහුගේ ස්වාධීන තත්ත්වය මොකක්ද? ඔවුන්ගේ ස්වාධීන භාවය මොකක්ද කියන ප්‍රශ්නාර්ථය රට ඉදිරියේ තිබුණා. එහෙමනම් අපි දන්නවා පහුගිය ආණ්ඩුව ඔවුන්ගේ මේ 19 වන සංශෝධනයේ තුලින් අද මේ වන විට සිරගත වෙලා අප ලබාගෙන තින්න පොලිස්පතිවරයා ඔහු තාමත් පොලිස්පතිවරයා දැනට ඉන්න පොලිස්පතිවරයා වැඩවල පොලිස්පතිවරයා. එහෙමනම් මේ 19 වන සංශෝධනය මේ රටට හිතකරද අහිතකරද කියන එක රටේ ජනතාව ගැන බොහොම හොඳට රටේ ජනතාව බලාගෙන ඉන්නවා ගරු කතානායකතුමනි. නිසා අපේ මේ ආර්ථිකය ගැන නොයෙකුත් ප්‍රශ්න අපි අහගෙන හිටියා විපක්ෂය නගනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි බොහොම පැහැදිලිව කියනවා අපි කොරෝනා වෛරසයට මූණ දීපු ආණ්ඩුව. ඒ වගේම තමයි මේ රට ආර්ථිකයෙන් ඉදිරියට ගෙනල්ලා දේශීය ආර්ථිකයක් දේශීය ව්‍යවසායකයන් රැකගැනීමේ වැඩපිළිවෙලක් සහ අලුතෙන් හිතන ආණ්ඩුවක් හැටියට. සමහර වෙලාවට අපි දැක්කා සම්ප්‍රදානුකූලවම ගලාගෙන යන ක්‍රමයට වැඩිය උඩුගම්බලා පීනන්න සිද්ධ වෙනවා. අපේ අතුගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනතාවගේ හදවත හඳුනාගෙන මේ රටේ ජනතාවට ගැළපෙන විදිහට ආර්ථිකයේ නව වැඩපිළිවෙලකට අරගෙන යන වැඩපිළිවෙලක්
මේ රටේ
ස්ථාපිත කරලා තියෙනවා. එනිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඒ වගකීම අපි බාර ගන්න. අපි අභියෝග බාර ගන්න බොහොම ලෑස්තියි. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා යහපාලන ආණ්ඩුවට එරෙව්ව අපි අභියෝගය බාරගත්තා. බාරගත්ත විතරක් නෙවෙයි අවුරුදු 5කින් ඒ ආණ්ඩුව ගෙදර යවුවා. ඒ ආණ්ඩුව ගෙදර යවලා අපිට මිනිස්සු දීපු පණිවිඩය තමයි ඒ ආණ්ඩුව කරපු වැඩේ අපිට කරන්න බෑ කියන එක. අපි ඒ වගකීම බලා ගන්නවා. 3-2ක බලය අපි ජනතාව වෙනුවෙන් යොදවනවා. ඒ වගේම අපි විපක්ෂයට කියනවා ඔබට මෙවැනි පරාජයක් ඇතිවීමට හේතුණු කාරණා ගැනත් විපක්ෂයක් යට වගකීමකින් කටයුතු කරන්න කියලා ඉල්ලා සිටමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට මගේ ගෞරවයේ ස්තුතිය පුද කරනවා. බොහොමත්ම ස්තුතියි.
ස්තුතියි. ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මම පළමුවෙන්ම අතුරු සම්මත ගිණුම සම්බන්ධයෙන් වචන සල්පයක් ප්‍රකාශ කරන්නට ප්‍රථම මගේ සම්ප්‍රදායික සහ වෙන් කළ නොහැකි යුතුකමක්ව තියෙනවා. තුන්වෙනි වරටත් මේ උත්තරීතර පාර්ලිමේන්තුවට මාව පත්කර එවන්නට කටයුතු කරපු මගේ ආදරණීය අකුරැස්ස මැතිවරණ කොට්ටාෂේ ප්‍රමුඛ දෙනියාය හක්මන කමරුපිටිය මාතර වැලිගම සහ දෙවිනුවර මැතිවරණ දිස්ත්‍රික්ක 7 ඇතුළත් වන මාතර දිස්ත්‍රික්කේ ජනතාවට තුන්වරක් දිස්ත්‍රික්කේ පාර්ලිමේන්තුවට ප්‍රථමය වශයෙන්ුත් දෙවරක් දකුණු පළාත් සභාවට ඊට ප්‍රථම පත් කරපු ජනතාවට මගේ ගෞරවයේ ආචාර්ය පුද කරන්න මැතිවරණ පහකදී මාතර ජනතාව මට දිස්ත්‍රික්කයේ පළවෙනි මන්ත්‍රීවරයා විදියට වරම දුන්නේ. එකම එක ටොනික් පියනක තරම්වත් මත්ද්‍රව්‍ය, අරක්කු, සිගරට්, එවැගේම වියදම් මධික බද්දන්සල් එවැනි මැතිවරණ ව්‍යාපාර තුන නෙවෙයි. ඒ නිසා අවංක බුද්ධිමත් එඩිතර මාතර ජනතාව ඒ ලබා දුන්නු වරමට මගේ යුතුකමක් වශයෙන් ඒ ගෞරවය මේ ගරු සභාවේ අවස්ථා තුනකම මම රැකලා තියෙනවා. mantri.lk වෙබ් අඩවිය බැලුවත් මහජන පෙත් සම්පැත්තෙන් උපදේශක කාරක සභාව තුල, ආංශික අධීක්ෂක කාරක සභාව තුල, වගේ මේ ගරු සභාවේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ආදී හැම අංශෙම්ම මම මාතර ජනතාව තියපු වරම ඔවුන්ට ඔවුන් සැබවින්ම ගරු කරන ජනතා නියෝජිතයෙක්ගේ ගුණාත්මක භාවය රකින්නට මට හැකියාව ලැබුණා. ඒකේ ගෞරවය, ඒකේ ආඩම්බරය මාතර ජනතාවට. මම එහි ජනතාවගේ නියෝජිතය පමණයි. ඒ නිසා මම විශේෂයෙන්ම ඒ පිළිබඳව සතුටු වෙනවා. මොකද ඒ මැතිවරණ ව්‍යාපාරය තුළ ඒ දක්වපු සාධනීය තත්ත්වය. ඒ වගේම අපේ දේශපාලන භූමිකාව පිළිබඳව අටවෙනි පාර්ලිමේන්තුවටත් හත්වෙනි පාර්ලිමේන්තුවටත් වඩා අපි දිහා මේ රටේ ජනතාව බලනවා. විශේෂයෙන්ම තරුණ පරම්පරාවට පහුගිය කාලේ මේ දේශපාලන ක්‍රමය සහ පාර්ලිමේන්තුව පිළිබඳව තිබුණේ සාධනීය ධනාත්මක විවේචනයක්වත්, ධනාත්මක ඇගෙීමක්වත් නෙවෙයි. ඒ ඉතා ඍණාත්මක විවේචනයක්, වෛරී සහගත විවේචනයක්. ඒ විවේචනය අඩුවැඩි වශයෙන් සත්‍යයි. ඒකට ජනතා නියෝජිත වග කියන්න ඕනේ. පහුගිය අවුරුදු 10 තුලම එකක් මේ මත්ද්‍රව්‍ය සහ දේශපාලනේ අපි මේ සිගරට් පැකට්ටුව මත රූපමය අවවාද ගේන්න ඕන අරගලය ගෙනිච්චේ. ඒ වගේම පක්ෂ මාරුව පිළිබඳව මෙරටේ ජනතාවට තියෙන්නේ පිළිකුලක්. එහෙන් මෙහාට මෙහෙන් එහාට පනින මේ පනින රිලා සහ ගෙඹි දේශපාලනය පිළිබඳව ඒ පිළිබඳව මේ රටේ ජනතාවට තියෙන පිළිකුලක්, වෛරයක්. තනතුරු තානාන්තර වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්, කවර හෝ කාරණයක් නිසා ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමු මාතෘ ජනතාවට. ඒ පිළිබඳව ඇගීමක් තියෙන මාතෘ ජනතාවට මගේ ගෞරවය පුද කරනවා. මේ අතුරු සම්මත ගිනුම තුල අපි පශ්චාත් කොරෝනා නැත්තම් COVID-19 පශ්චාත් තත්ත්වය පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කර යුතුයි කියන එකයි මම විශ්වාස කරන්නේ. ඒක විශ්වීය තත්ත්වයක්. ඒ තත්ත්වය තුළ
ඔබතුමාට තව විනාඩි දෙකයි.
ඔව්. ඒ තත්ත්වය තුළ ආර්ථික, සමාජ, සංස්කෘතික, දේශපාලන අභියෝග සහ අර්බුද ඇති වෙලා තියෙනවා. ඒ අර්බුද වලට අපි විසඳුම් සොයාගත යුතුව තියෙනවා. විශේෂයෙන්ම මම එක ශේෂයක් විතරයි මගේ කතාවේදී ගන්නෙ. මේ රටේ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සම්බන්ධ ඇති වෙලා තියෙන තත්ත්වය. මම එයින් යතුරුපැදි මේ විනාඩි දෙක තුළ උදාහරණ අරගෙන කියන්නම්. වසරකට අපේ රටේ යතුරුපැදි 1,03,000 ආසන්න ප්‍රමාණයක් ලංකාවට ආනයනය කරනවා. ඒ වගේම මාසකට එක ගත්තොත් 25,000. මේ ආශ්‍රිතව ආනයනික සමාගම් වල විතරක් 5,000ක් රැකියා කරනවා. අලි විනියෝජිත ජාලය තුළ 10,000ක්. ඒ වගේම සේවා සහ නඩත්තු ශේෂය 15,000ක්. මූල්‍ය සහ රක්ෂණ සමාගම් වල 7,500ක්. අනිකුත් සේවා සපේන ආරක්ෂක ඔය පිරිසිදු කිරීම වගේ සේවා වල 5,000ක්. මෙහෙම බලනකොට ලක්ෂයක් රැකියා කරනවා. දැන් 90%ක් මේ යතුරුපැදි ආනයනය කරන අයගේ ආදායම රුපියල් 40,000ට වඩා අඩුයි. ඒ වගේම 70%ක් මේ රටේ මූල්‍ය ආයතන හරහා තමයි යතුරුපැදි මිලදී ගන්නෙ. ලංකාව තුළ යතුරුපැදි ආශ්‍රිතව විතරක් නියෝජ කතානායකතුමනි රුපියල් බිලියන 122ක් මුදල් සංසරණය, රුපියල් බිලියන 122ක්. එතකොට අද යතුරුපැදි ආනයනය නතර කිරීම තුලින් මේ ඇති වෙලා තියෙන තත්ත්වය තුළ අපිට පේන දෙයක් තමයි රටේ මේ 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 කර්මාන්තය දුන්න රජයට ආදායම වශයෙන් වසරකට රුපියල් මිලියන 41ක් ගණන් වශයෙන් ගණන් හදලා බලපුවාම ලැබෙනවා. දැන් මේ අතරේ මේ යතුරුපැදි ආශ්‍රිතව සුළු හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තවල දෙන විශාල පිරිසක් ඉන්නවා. සා දැන් මේ මේ ශේෂ පිළිබඳව ත්‍රිරෝද රථ ගැන වෙනම කතා කරන්න පුළුවන්. නමුත් මම කල්ැතුවම දන්න නිසා අද ලැබෙන්නේ සීමිත කාලය තුළ මම පෙන්වලා දෙන්න කැමතියි යතුරුපැදි ආනයනය සීමා කිරීමෙන් පමණක් මේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය. ඒ නිසා මම හිතනවා රජය අතුරු සම්මත ගිනුම හරහා යම් යම් ක්‍රමෝපායන් පිළිබඳව කල්පනා කරද්දී මෙන්න මේ යතුරුපැදිකරුවන්ට පමණක් අත් වෙලා තියෙන යතුරුපැදි ආනයනකරුවන්ට පමණක් අත් වෙලා තියෙන ඒ හරහා ඍජුහා වක්‍ර කියා ලක්ෂයකට පමණ අත් වෙලා තියෙන ඉරම පිළිබඳව දැඩි අවධානය යොමු කරන්න උවමනයි. ඒ නිසා මම හිතන්නේ අතුරු සම්මත ගිනුමත් සමගම ඊළඟට විධිමත් අයවැය පැමිණෙනකම් ඉදිරි මාස කීපය තුළ මේ හැම අංශයක් පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයකට ගිහිල්ලා පශ්චාත් කොරෝනා ව්‍යසනය පිළිබඳවත් ගැඹුරු අධ්‍යයනයක් සිදු කරන තැනකට රජය ගමන් කරයි. ඒක පක්ෂ දේශපාලනයෙන් එහා ගියපු පාර්ලිමේන්තුවේත් පාර්ලිමේන්තුවෙන් එළියෙත් සියලු කණ්ඩායම් මේ සඳහා අවධානය යොමු කරගනී කියලා මම විශ්වාස කරනවා. බොහොම
ස්තුතියි. ගරු වෛද්‍ය සුදර්ශනී ප්‍රනන්දපුල්ලේ ඇමතුමිය, ගරු තේනුක විධානගමගේ ඇමතුමා,
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අපේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමන් ඇතුළේ කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම අවස්ථාවක් කරගන්නවා 9 වෙනි පාර්ලිමේන්තුවේ කතානායක ධුරයට පත්වෙච්ච අපේ කතානායකතුමාටත් සුබ පතන්නත්, ඒ වගේම මුලාසනයක සිටින ඔබතුමාටත් අපේ සුබ පැතුම් මේ අවස්ථාව එකතු කරන, ඒ වගේම පාර්ලිමේන්තු සම්ප්‍රදායකගේ ගැනමින් ගෞරවය ආරක්ෂා කරගෙන රටේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා අපි ඔබට සුබ පතනවා. ඒ වගේම බදුළු දිස්ත්‍රික්කයේ ජනතාවටත්, ඒ වගේම මාව තුන්වැනි වතාවටත් පාර්ලිමේන්තුවට පත් කරලා ලැබපු මයංගනේ ආසනේ ජනතාවටත් මම එක අවස්ථාවක් කරගන්නවා ස්තුතිය පුද කරන්නත්. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ බදුළු දිස්ත්‍රික්කයේ නායකයා විදිහට මයංගනේ ඇතුළු ආසන 9ම ජයග්‍රහණය කළා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බදුළු දිස්ත්‍රික්කයේ ජයග්‍රහයි දිස්ත්‍රික්කය බවට පත් කරගන්න ශක්තිය දුන්න බදුළු දිස්ත්‍රික් ජනතාවටත් ස්තුතිය පුද කරන්න මේ අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම වසර 10ක් පාර්ලිමේන්තුවේ දේශපාලන ඉතිහාසය තුළ වාසනාවන්ත වුණා. ඒ වගේම දක්ෂ වාසනාවන්ත දක්ෂ වගේම කාර්යසූර බුද්ධිමත් තරුණ අමාත්‍යවරයෙක් කැබිනට් ඇමතිවරයා විදිහට පත් වුණා. නාමල් රාජපක්ෂතුමාගේ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරන්න ලැබීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. ඒ වගේම රටක් හැටියට අපිට ලොකු වගකීමක් පැවිල්ලා තියෙනවා. ජනතාව නියෝජිතයන් හැටියට වසර ගණනාවක් අකර්මණ්‍යව තිබුණු මේ රටේ ආර්ථිකය, සමාජ දේශපාලනය, සංස්කෘතිය ක්‍රියාත්මක වන නැවත ස්ථාපිත කරලා සංවර්ධන මාර්ගය මෙරටට ගෙන ඒමටත් ඒ වගකීම ඉෂ්ට කරන්නත් ගරු අග්‍රාමාත්‍යතුමාටත්, අධිකරු ජනාධිපතිතුමාටත්, ගරු ගෝඨාභය රාජපක්ෂ මහතුමාටත් අපිටත් ඒ වගකීම තියෙනවා. දිවිහිමියෙන් මේ රටේ සංවර්ධන උදෙසා මේ රට වෙනස් කරන්න වගකීම ඉෂ්ට කරන්නත් අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, තරුණ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියටත් වගකීම හා ග්‍රාමීය පාසල් ක්‍රීඩා යටිතල පාසුකම් ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යවරයා හැටියටත් ඒ වගකීම පාසල් ක්‍රීඩාව යටිතල පාසුකම් ප්‍රවර්ධනය අමාත්‍යවරයා හැටියටත් අධිකරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම අනුව නවජව සම්මන්න රටක් තාරුණයක් වෙනුවෙන් මේ රටේ තාරුණයන්ගේ ක්‍රියාත්මක ක්‍රියාවන් ක්‍රීඩකයන්ව පෝෂණය වෙනුවෙන් දෙවන්ත වැඩපිළිවෙළක් ගෙන ඒමට අපි ලෑස්ති. ඒ වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන මේ අතුරු සම්මත ගිනිම තුළින් අපිට වෙන් වෙලා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි. ඒ වගේම මේ රටේ ක්‍රීඩා පාසල් 25ක් තියෙනවා. හැබැයි ඒවට අවශ්‍ය කරන උපකරණ නැහැ. ඒ වගේම ජාත්‍යන්තර ක්‍රීඩකයන් බිහි කරපු පාසල් තියෙනවා.
ඔබතුමාට තවත් විනාඩි දෙකක් තියෙනවා.
නමුත් ඒ ක්‍රීඩා කියන කනගාටුයි, ඒවට ප්‍රමාණවත් ක්‍රීඩකයන් නැහැ. ඒ වගේම විශේෂ පීටී තිබුණාට පීටී වලට අවශ්‍ය කරන ගුරුවරු නැහැ. සමහර පාසල් වල වොලිබෝලයක්වත් නැහැ. හැබැයි කතානායකතුමනි, ක්‍රීඩා සංගම් තියෙනවා. සමහර ඒවා සංගම් නෙවෙයි, නම්ගම් විතරයි තියෙන්නේ. ඒවා වෙනුවෙන් අපිට උත්තර හොයන්න වෙනවා. ඒ වගේම යෞවන සමාජ ක්‍රීඩා හා තරුණ කටයුතු ක්‍රීඩාව තුළින් සුමුට අරගෙන තියෙන ගුණාත්මක තරුණ තරුණයන් අවස්ථාව උදා කරලා ඒ අයට ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්න අපි ලෑස්ති වෙලා තියෙනවා. ඒ වගේම 9 වෙනි පාර්ලිමේන්තුවේ තම දින ගණනයි. ඒත් මේ වෙනකොට නියෝජ්‍ය කතානායකතුමනි, ගරු රාජ්� කැබිනට් ඇමතිවරයා විදිහට නාමල් රාජපක්ෂ මහතුමාගෙත් එකතු වෙලා අපි මේ රටේ ක්‍රීඩාව දියුණු කරන්නත් එවැගේම ක්‍රීඩා සභාව ස්ථාපිත කරන්නත් අපිට මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා. ඒ තුළ මේ රටේ ක්‍රීඩාව කරන ක්‍රීඩාව කරපු රටට සම්මාන ගෙනත් දුන්නු රටට කුසලාන ගෙනත් දෙපු දක්ෂයන් ඒ සඳහා ක්‍රිකට් ක්‍රීඩාවේ දුණු අපේ මහේල ජයවර්ධන වගේ කුමාර් සංගක්කාර වගේ ඒව යොමු කරලා රටේ ක්‍රීඩාව දියුණු කරන්න අවශ්‍ය වෙන කටයුතු අපි මේ වෙනකොටත් අපි ශ්‍රෑස්ති කරලා තියෙනවා. ඒ වගේම ඒ තුලින් පාසල් ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්නත් අපි අවශ්‍ය කරන කටයුතු මේකට කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ක්‍රීඩාව දියුණු කිරීමට ක්‍රීඩා සංස්කෘතිය අධිකරණයට ක්‍රීඩාව තුළ ස්ථෛර්ය සකස් කර යුතු ක්‍රීඩාවක් අගය පාසල් අධ්‍යාපන ක්‍රමය තුළින් ඒ වගේම මුළු මහත් සමාජය තුළටත් පැහැදිලි අවබෝධයක් කර දීමට අවශ්‍ය අවබෝධයෙන් තුල ජනප්‍රිය ක්‍රීඩාවක් අපේ සම්ප්‍රදායික ක්‍රීඩා ක්‍රම ප්‍රවර්ධනය වෙන වැඩපිළිවෙලක් අපි හදන්න ඕනේ.
ඔබතුමයි කාලය අවසන්.
ඒ වගේම මූලාසන අපේ නියෝජ කතානායකතුමනි මේක තව වාර්තාවක් කීපයක් තියෙනවා. නමුත් ඔබතුමාගේ මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේක සභාගත කරන මෙනුත් ඒ වගේම මේ අවස්ථාව ලබා දීම සම්බන්ධෙනුත් ඔබතුමාටත් ඒ වගේම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකතුමා දිරු කාර්ය මණ්ඩලයටත් ඔබතුමාට සුභපති මම කියන බොහොම ස්තුතියි.
ස්තුතියි. ගරු ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ප්‍රථමයෙන්ම වෙලාව මදිකම නිසා මම ආර්ථිකයේ පැත්තට හැරෙන්න ඉස්සෙල්ලා වෙනත් කරුණු කීපයක් කතා කරන්න ඕනේ. ප්‍රථමයෙන්ම මගේ ඡන්දදායකින් ඉන්න ගම්පාදි ශ්‍රීකේ ආදරණීය ජනතාවට මගේ ස්තුතිය, භක්තිය, ප්‍රණාමය උද කරන්න ඕනේ. දිස්ත්‍රික්කයේ මා ඔසවලා තබලා මගේ නියෝජනය පිළිගැනීමට ක්‍රියා කිරීම ගැන මම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා. ඊළඟට මේ වෙලාවේ මම කියන්න ඕන වැදගත් කරුණක් තියෙනවා. මේ වෙනකොට මගේ ආසනයේ කැලණි ආසනයේ පෑලියගොඩ ජනතාවට දැන් සතියකදී පමණ ලියුම් එවලා තියෙනවා. එක ප්‍රදේශයක ජීවත් වෙන ජනතාවට අහිංසක ජනතාව අනවසර ගෙවල්, මගේ ආසනයේ 50%ක් තියෙන අනවසර ගෙවල් සති දෙකක් ඇතුළත ගෙවල් වලින් ඉවත් වෙන්න, ගෙවල් කඩන්න ඕන කියලා දුමුරිය මාර්ගයක පුරුල් කිරීමක් සඳහා. එතකොට මේ වගේ දේවල් අතීතයේ තමට මතකයි, තමුන්නාන්සලාගේ ආණ්ඩුව තියෙද්දි සිද්ධ වුණා. ගෙවල් කැඩීම, ඒවට විරුද්ධ උද්ඝෝෂණ කිරීම, උද්ඝෝෂණ කරන අය සුදු යන්න වලින් උස්සගෙන යාම, ඒ වගේ දේවල් අපි අත්විඳා. මම නැවතත් තමුන්නාන්සලාගේ අවධානය යොමු කරන ඉතා ගෞරවයෙන් මේ දුප්පත් මිනිස්සු ඉන්න තැන් වලින් අයින් කරනවා නම් ඊට ඉස්සෙල්ලා මිනිසුන්ට යන මං තියෙන්න ඕනේ. ඉන්න තැනක් හදලා දෙන්න, අඩු ගානේ කුලියට ජීවත් වෙන්න හරි හැකි ක්‍රමයක් හදා දෙන්න කියලා. ඊළඟට අපි දැක්ක පහුගිය දවස්වල මම දැක්ක විමල් වීරවංශ ඇමතුමත් කතා කරනවා රම්සා තෙත්බිම ගැන. අපේ රටේ තියෙන සුන්දර පරිසරය, මේවා ඉතාම වටිනා සම්පත්, මේවා ආරක්ෂා කරගන්න තමුන්නාසලා රට ගැන, ජාතිය ගැන, දේශීය භාවය ගැන නිතරම කතා කරන කට්ටිය. ඒකන්ද මේ තෙත්බිමට වෙන හානිය අපි දැක්ක පින්තූර වලින්, රූපවාහිනියෙන්. මේක අපේ ඇස් ඉදිරිපිට සිද්ධ වෙනවා. අගමැතිතුමා යටතේ මම හිතන්නේ පරිසර අමාත්‍යාංශය තියෙන්නේ. අවශ්‍ය කරුණු කාරණා පියවර වේගයෙන් ගනී කියලා අපි බලාපොරොත්තු වෙනවා. රටව මේහා දැන් බලාගෙන ඉන්නවා. ඊළඟට මේ සභාවේ උදේ කතා කරලා තියෙනවා විශේෂිත වූ කරුණක්. අපි දන්නවා ගරු මන්ත්‍රීතුමෙක් ඉන්නවා රත්නපුර දිස්ත්‍රික්කේ, ප්‍රේමලාල් ජයසේකර ගරු මන්ත්‍රීතුමා. ඔහුට අධිකරණය මරණීය දණ්ඩේ නියම කළා තියෙනවා. මෙතන වාදීවාදයක් යනවා ඔහුට පාර්ලිමේන්තුව සහභාගී විය හැකිද කියලා. මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මට කැලෑ උසාවියක් කරහා යුදාමුදාවේ, නමුත් ඒක අධිකරණයක් කියලා පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නා. අවුරුදු මාස 30ක දඬුවමක් දීපු වෙලාවෙත් මට පාර්ලිමේන්තුව සහභාගී වෙන්න දුන්නේ නැහැ. එතකොට කතානායකතුමා හිටියේ චමල් රාජපක්ෂ මැතිතුමා. එතුමා ඉන්නවා පරමාදර්ශයේ පූර්වාදර්ශයේ දුන්න මැතිතුමා තමුන්නාසලා කැමති කෙනෙක්. මාස 30ක දඬුවමක් දීපු වෙලාවේ පාර්ලිමේන්තුව සහභාගී වෙන්න දුන්නේ නැත්නම් දැන් කොහමද මරණීය දඬුවේ නියම වෙච්ච කෙනෙක් පාර්ලිමේන්තුවට කැඳවන්න ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ කතා කරන්නේ? තමුන්නාසලා රජය කියන එක අපිට ප්‍රශ්නයක්. තමුන්නාසලා සියලු දෙනාටම එක නීතියක්, රටේ එක නීතියක්, එක රටක් කියන තමුන්නාන්සලා මේ වගේ දේවල් මේ වැරදි නොකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟට මම තව දෙයක් දැක්කා පහුගිය දවස්වල ප්‍රවෘත්ති වල දැක්කම මම විශ්මයටපත් වුණා. තමුන්නාන්සලාගේ රාජ්‍යමති කෙනෙක්. එයා රූපවාහිනියට ඇවිල්ලා කියනවා උත්තලම දිස්ත්‍රික්කේ එයාට දුන්න රාජ්‍යමති කම ගැන එයා අසතුටෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමාට කතා කරාලු. එතුමා පාර්ලිමේන්තුවේවත් නැහැ, മന്ത്രി කෙනෙක්වත් නෙවෙයි. කතා කරලා කිව්වම මේකට මොනවාරි කරන්න ඒකට එයා කැමති නැහැ, එයාට රාජ්‍ය ධීවර අමතිකම දෙන්න කියලා බැසිල් රාජපක්ෂ මැතිතුමා ගිහලු ඕන්නම් මම ඒක පෙරලා දෙන්නම් කියලා ඔබතුමාට. එතකොට මට ප්‍රශ්නයක් තියෙනවා, තව උන්නාන්සලාගේ රජේ අපි හිතන් හිටියා මේ මැතිවතුරු පත් කරන්නේ ජනාධිපතිගේ අවශ්‍යතාවය අනුව, ජනාධිපතිගේ ඉදිරි ගමන අනුව, එතුමාගේ දැක්ම අනුව කියලා. නමුත් අපි දකින දැන් පිටිපස්සෙන් ඉන්න සෙවණැලි මේවා කරනවා තමුන්නාසලා රාජ්‍යමතිවරුන්ට සිද්ධ වෙලා තියෙනවා එවැනි පුද්ගලින් ඉස්සරහට කියලා දන ගන්න. එවනාගේ කිතා කනගාටුදායක තත්වයක්. තමුන්නාසලා පිටට පෙන්නන පින්තූරය ඇතුලේ තියෙනවද නැද්ද කියලා අපිට පොඩි සැකයක් ඇති වෙනවා එතෙන්දි. ඊළඟට විග්නේශ්වරන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, එතුමාගේ සහායට හිටියා පොන්නම්බලම් මන්ත්‍රීතුමාත්, ඒ දෙන්නටම මතක් කරලා දෙන්න ඕනේ මාතෘභූමිය ගැන මේ සභාවේ කතා කරලා ජාතිවාදය අවිස්සන්න යෑම ඒක අපි සලකන්නේ අපට ගඩ නිග්‍රහයක් හැටියට, ගරු පාර්ලිමේන්තුවේ ගෞරවයේ කැලසීමක් හැටියට. එතකොට එතුමා කියනවා මේ රටේ පරණම භාෂාව කතා කරන්නේ ද්‍රවිඩ ජනතාව කියලා. එතකොට එතුමා නොකිය කියන්නේ සිංහල ජනතාව, ඊට පස්සේ මේ රට ආපු ජනතාවක් කියලා. මම එතුමාට මතක් කරලා දෙන්න කැමති, මේ රටේ සිංහල ජනතාව අවතක්සේරු කරලා සිංහලයාට තියෙන තැන මේ රටේ නැති කරන්න උත්සාහ කරන කිසිම කෙනෙකුට අපි හිසරමන්නේත් නැහැ, එවැනි කෙනෙකුට මේ රටේ ප්‍රයත්නකුත් නැහැ කියන එක මම එතුමාට තරයේ මතක් කරලා දෙන්න කැමති. මිස්ටර් ඉග්නේසරන් මස් රිමෙම්බර් there are people in the past also who tried to undermine the status quo of Sinhalese, like Amitalingam. He was in the parliament, he was instigating the Tamil unit, Tamil youths to go against Sinhalese. Finally he had to face a bullet sent by the same Tamil youths, and he saw Prabhakaran in this country. Prabhakaran thought he can separate the country, he can develop a different country within our country. Finally we saw what happened to him. Unfortunately Mr. Vigneshwaran can't be Prabhakaran because he is too old, he has no time now. So he better settle down, Mr. Vigneshwaran, to be happy with what we have and never try to undermine the status quo of Sinhalese in this country. If you try to do that, finally you will repent. You have to face the consequences, which will be very unpleasant consequences. ඊළඟට මම කතා කරන්න ඕනේ තමුන්නාසලාගේ තර්කයක් තියෙනවා. තමුන්නාසලා මැතිවරණ වේදිකාවල දිගින් දිගටම කතා කරා ජාතික සම්පත් ආරක්ෂා කිරීම ගැන, දේශීය සම්පත් විදේශිකයන්ට නොවිකිනේ ගැන. නමුත් මේ අවස්ථාවේ අපි දන්නවා ඊටාම උග්‍ර ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා කොළඹ වරායේ නැගෙනහිර ජැටිය. මේ ජැටිය විකිණීමට තමුන්නාසලා පිඹුරුපත් සකස් කරනවා අපි දන්නවා. කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා තිබුණා. අගමැතිතුමා මෙදියත් වෙලා ඒක නැවැත්තුවා ඡන්දෙට ඉස්සෙල්ලා. නමුත් අපි ඒක දකින්නේ තාවකාලික පියවරක් හැටියට. අපි මේ විදේශ රටවල් වලට මතක් කරන්න ඕනේ අපේ රටේ සම්පත් හූරා කන්න ලෑස්ති වෙන්නේ නැතුව අපේ රට ආර්ථික ප්‍රශ්න වලට මුහුණ දීලා ඉන්නවා නම්, ඒ වගේම නොමනා අවාසි වාසි ගන්න ලෑස්ති වෙන්නේ නැතුව ඒ අපේ රටත් එක්ක සමගියෙන් ජීවත් වෙන්න ඕනේ. ඒ අතරේම අපේ තමුන්නාසලගේ රජයට වාකීමක් තියෙනවා. තමුන්නාසල ජනතාවට දුන්න පොරොන්දු, ජනතාව ඉදිරියේ පුන පුනා කියපු දේවල්, දේශීය සම්පත් ආරක්ෂා කිරීම, දේශීය සම්පත් නොවිකිනීම, එවැනි දේවල් වලට ගරු කරන්න කියලා.
ඔබතුමා තවත් විනාඩි දෙකක් තියෙනවා. ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා.
ඊළඟට ආර්ථිකය ගැන කතා කරනකොට අපි දැක්ක දිගින් දිගටම ඉලක්කම් ගැන කතා කරා, ඍණ ගැන කතා කරනවා, ධන ගැන කතා කරනවා, ණය ගැන කතා කරනවා. මම මතක් කරලා දෙන්න ඕනේ අතීතයේත් තමුන්නාසලා රජයේ තියෙන කාලේ දවස් 15 ජනවාරියට ඉස්සෙල්ලා මේ රටේ දළදේශීය ආදායමෙන් 80% ගියේ ණය වාරිකයේ ගෙවන්න. ඒකට එවන් ආර්ථිකයක් ඒ කාලේ තිබ්බා. නිවාඩ් කබ්‍රාල් මහත්මයා කියනවා අපි දැක්කම ගරු මන්ත්‍රීතුමා යුද්ධය කරා ආර්ථිකය මදවත් මට්ටමේ පවත්වා ගනිමින් කියලා. මම එතුමාට මතක් කරන්න ඕනේ යුද්ධය කරනකොට අපි 2012 ඉඳලා 2020 වෙනකන් ගෙවන්න සියලුම දේවල් චීනෙන් ගත්තේ ණයට, සියලුම අවයවද ගත්තේ ණයට, සියලුම යාන වාහන ගත්තේ ණයට. ඒවා ගෙවීම ආරම්භ වුණේ 2012, ඒවා ගෙවලා ඉවරේනේ 2020. එතකොට මේ ණය ගත්ත විශාල මුදලක බැරෑරුම් කාලයේ ඉඳලා තිබුණේ 2019 2020. නිවාඩ් කබ්‍රාල් කියන ආකාරයට යුද්ධය නිසා ආර්ථිකයට බලපෑමක් ඇති වුණා කියන එක අපි පිළිගන්නේ නැහැ. නිවාඩ් කබ්‍රාල් මන්ත්‍රීතුමා කියනවා දැන් සරුංගලෙප්පියට රටින් ගේනවලු, කහකුඩුත් ගේනවලු. ඒව ගැනීමත් ආරම්භ වුණේ ඒ කාලේ තමයි. එතුමාට සරුංග වල අරින්න ඕන නම් චීනෙන් ගේනවම ගන්න ඕනේ නැහැ. ඉරටු දෙකක් ගන්න, බටපතුරක් ගන්න, සරුංගෝලයක් හදාගත්තම සරුංගෝල අරින්න පුළුවන් චීනෙන්. ගිහිල්ලා සල්ලි නාස්ති කර ගන්න එපා. එතකොට මතක් කරලා දෙන්න ඕනේ තවුන් නාසලක රජයේ තියෙන කාලේ 2015 ජනවාරි 8 ඉස්සෙල්ලා ඕල් ගෙඩිය ගෙනාවේ පිටරටින්. ගෙනෙල්ලා පොල් කන්න බැරි හින්දා මේ ජොන්ස්ලම් ප්‍රනාන්දු මැතිතුමා එතකොට වෙළඳැමති මම හිතන්නේ පොල් ගෙනිහිල්ලා මූදට දැම්මා. කුකුල් මස් ගෙනාවේ පිටරටින්. එවැනි තත්ත්වයක් මේ රටේ තිබුණා. ඒකන්ද පොඩි පොඩි දේවල් අල්ලගෙන සරුංගල් අරින්න හැදුවට මම හිතන්නේ අතීතේ අපට අමතක කරන්න පුළුවන් කියලා. වර්තමානයේ අපි දකිනවා ආරක්ෂක අමාත්‍යාංශයේ ගුවන් හමුදාවට දීලා
තියෙන මේ කාලය අවසන්
අතුරු සම්මත ගිණුමෙන් ඩොලර් මිලියන 22ක් ඩොලර් මිලියන 22ක් මම හිතනවා ඒ ඩොලර් මිලියන 22නුත් නැවතත් අර මිග්ඥානා ගනුදෙනු වගේ ගනුදෙනු කරන්න යන්නේ නැතුව ඒකේ නිසි ප්‍රයෝජනය ගනී කියලා. ඊයේ පාර මිග්ඥානා ගනුදෙනු උදයන්ග වීරතුංගල ඒගොල්ල සම්බන්ධ වෙලා ඩොලර් මිලියන 7ක මිග්ඥානා වලට ඩොලර් මිලියන 14ක් ගෙව්වා. ඒවට ලියකියුලි සාක්ෂි ඔක්කොම තියෙද්දි ඒ නඩු ඇහිලා තිබුණා. අවසාන වශයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට වෙන් කළ තියෙන බිලියන එකක්. අපි දන්නවා මම වනජීවි ඇමති හිටපු හින්දා. වනජීවි ඇමති කෙනෙකුත් අවුන්නාසලා දාලා ඉන්නවා. ඒ අලි වැටක කිලෝමීටරයක් ගහන්න යනවා මිලියන 1.5ක්. කිලෝමීටරයක් ගහන්න. අවශ්‍යතාවය කිලෝමීටර 2500ක්. එතකොට බිලියන 1ක් වැනි මුදලකින් අවුන්නාසලාට වැනි දේවල් වලට අත ගහන්නත් බෑ. අවසාන වශයෙන් මම අහන් හිටියා ගිය සුමානේ මේ සභාවේදී තමුන්නාසලා ගරු මන්ත්‍රීතුමෙක් ඇවිල්ලා වඳුර ගැන කතා කරා, පොල් ගැන කතා කරා, වඳුර පොල් කඩනවා කිව්වා, සුවසු ගැන කතා කරා. තමුන්නාසලාම අත දිගට රාජ්‍ය ඇමතිලා දෙන වෙලාවේ කරුණා කළා වඳුර ඇමති කෙනෙක්, ඊළඟට සුනක ඇමති කෙනෙක්, රාජ්‍ය ඇමති කෙනෙක් පත්කරනද එතුමා වගේ අයටත් යම් කිසි සාහනයක් දෙන්න කියලා මම ඉල්ලා
සිටිනවා. ඔබතුමාට ස්තුතියි. ගරු සීවී රත්නායක අමාත්‍යතුමා.
නියෝජ්‍ය කතානායකතුමනි, මම ස්තුතිවන්ත වෙනවා නවවෙනි පාර්ලිමේන්තුවේ කතා කරන්න අවස්ථාව පළවෙනි අවස්ථාවක් ලැබීම පිළිබඳව. ඒ සඳහා මම නැවතවරක් අවුරුදු 26කට පස්සේ නැවතවරක් මම පාර්ලිමේන්තුවට තෝරාපත් කර එවූ නුවරළි දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාවට මගේ ගෞරවනීය ස්තුතිය මා කෙරෙහි තිබූ විශ්වාසය දීර්ඝ කාලයක් මම ආ ගමනේදී මට ඒ දුන්න ධෛර්යය ශක්තිය ඒ සඳහා කැපවුණු සියලුම දෙනාට පූජ්‍ය පක්ෂයට ඒ වගේම උගතුම් බුද්ධමතුම් වියතුන් ඒ වගේම ආදරණීය ජනතාවට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරමින් මගේ කතාව ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම හඟුරංකිත වලපනේ කොත්මලේ නුවරඑළිය මස්කෙළිය ආදරණීය ජනතාවට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. අද අපි අතුරු සම්මත ගිවිසුමක් ගේන්න සූදානම් වුණේ ඇයි, ඒක කී කාලයකටද කියන එක අවබෝධයෙන් යුක්තව අපි කතා කරගත යුතු වෙනවා. එසේ නොවෙන්නේ නම් මේක අයවැයක් ගිනාපු කාරණයක් නෙවෙයි. පහුගිය කාලේ ඒ අතුරු සම්මත ගිවිසුම ගෙනීම සඳහා කටයුතු කරා ගිය ආණ්ඩුව. එතනින් පස්සේ අපි සුළුතර ආණ්ඩුවක් හැටියට ආපුවම ආණ්ඩුව ඉස්සරහැරුවම 158 වගන්තිය යටතේ ගරු ජනාධිපතිතුමාට ලැබුණු බලතල 90 ඒ අයවැය ඉදිරිපත් කරන්න නැත්නම් මුදල් අනපනත් 90 කටයුතු කරන්න අවස්ථාව අවකාශය ලැබුණා. මහමැතිවරණයක් තිබ්බ නිසා මහමැතිවරණේ තියන්න කටයුතු කරේ අප්‍රේල් මාසේ 25 වෙනිදා ආණ්ඩු ඉසුරුහැරියේ මාර්තු 2. නමුත් කොරෝනා වසංගතයේ ලෝකෙම වැළඳ ගන්නකොට ඒ සඳහා කටයුතු කරනකොට අපි අපේ රට අරාජික නොවි ඉදිරියට ගෙන යෑමේ වගකීම ක්‍රියාත්මක කරන්න අධිකාර ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කටයුතු කරපු ආකාරය සමස්ත ජනතාවම එකහෙලා පිළිගත් නිසාම අපිට 3-2 බලයක් ලබා ගැනීම සඳහා මේ රටේ සමස්ත ජනතාව කටයුතු කරපු එක ගැන ගෞරවනීය ස්තුතිය පුද කරන්න ඕනේ. 1,30,00,000 මේ කොරෝනා වසංගතය වැළඳුණයි කියනවා සංඛ්‍යාලේඛන දත්තයන් නිවැරදි වෙන්න බෑ. සමහර වෙලාවට ඊට වැඩි වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ 2000 හයිසියක ආසන්න ප්‍රමාණයක් තමයි කොරෝනාව සංගතයේ වැළඳගත්තේ. ඒ තරම් කළමනාකරණයක් තිබුණා කියන එකත්, ඒ වගේම 632,000ක් මිය දෙනකොට අපේ රටේ 11 දෙනෙක් මිය දෙන්න අවශ්‍ය, ඒ සඳහා රට බේරා ගන්න, රට ආරක්ෂා කරගන්න, රටේ ජනතාව ආරක්ෂා කරගන්න කොරෝනාව සංගතයෙන් ක්‍රියා කරපු ආකාරය පිළිබඳව පැහැදිලි ගමනක් තිබුණා. ඒ වගේම රටේ ආර්ථිකය පිළිබඳව කතා කරද්දී ලෝකෙම ආර්ථිකයේ ජපානය, ඇමරිකාව, යුරෝපේ රටවල්වල මේ කොරෝනා වසංගතය නිසාම වැළඳුණු ආකාරය පිළිබඳ සහ ආර්ථික ප්‍රපාතයට වැටුණු ආකාරය පිළිබඳව අපි බුද්ධිමත් ලෙස කල්පනා කරගත යුතු වෙනවා. ඒ වගේම දූපත් තත්ත්වයක තියෙන අපේ මේ මාතෘභූමිය එතනින් ගන්න කටයුතු කරන්න සූදානම් වෙනකොට ඒ සඳහා ක්‍රියාත්මක කිරීමේදී අපිට තිබුණු එකම බාධකේ තමයි අපිට ලැබුණු ආදායම් මාර්ගයේ සංචාරක ව්‍යාපාරය, ඇඟලුම් කර්මාන්ත ව්‍යාපාරය, ඒ වගේම අපි අපනයන කරන ව්‍යාප වලින් ලැබෙන ආදායම්. මේ ආදායම් සාමාන්‍යයෙන්
ඔබතුමාට තවත් විනාඩි දෙකක් තියෙනවා.
බොහොම ස්තුතියි. මේවා අඩුකම නිසාම සමහර අවස්ථාවලදී යම් යම් තීන්දුව ගන්න උනා. ඒ වගේම මොන ආකාරයෙන් කටයුතු කරත් මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ, දැන් මෙතෙන්දී එදා විමල් විරංශ අපේ අමාත්‍යතුමත්, ඒ වගේම සරස් පොන්සේක මන්තුමත් දැන් කතා කරා ආනවිල්ලුඳ අව රම්සා තෙත්බිම් කලාපය. එයාට අයිති වෙන්නේ මගේ අමාත්‍යංශය යටතේ. ඒ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරනකොට වගකීමෙන් ඉතාම කියනවා මේවා හිතුවක්කාර විදියට කටයුතු කරන්න පුළුවන් කමක් නැහැ, එහෙම ඉඩ දෙන්නෙත් නැහැ. ඒ නිසා මොන බලවේග, මොන තරාතිරම, මොන තත්ත්වයේ හිටියත් ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ගන්නවා. අද වෙනකොටත් මේ වෙනකොටත් ඒ සඳහා මෙහෙයුම්ම කටයුතු කරමින් සිටින අතරතුරේ අපි ඒක උසාවියට ගෙනියන්නත්, ඒ වගේම ඒ සඳහා පොලිසියේ පැමිණිලි සටහන් කරමින් ඒ යන්ත්‍ර සූත්‍ර අත්අඩංගුවට ගැනීම සඳහාත් කටයුතු කරමින් පවතිනවා. ඉදිරියේදී අපි ඒ කටයුත්ත කරන්න සූදානම් වෙනවා. මේ මහ පොළව, මේ නිජබිම, ඒ වගේම මේ මිහිතලය රැකගෙන ආරක්ෂා කරගන්න අපිට ආශ්වාස ප්‍රාශ්වාස කරන්න, ගහකොළට ආදරය කරන, මනසේ උපාපන්න ආදරය කරන සමාජයක් එක්ක ගෙනියන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න පුළුවන්. ඒ නිසා මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා පරිසර හිතකාමී, පරිසර දයකාමී ඒ රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය වේදීන්ට මේ සඳහා විශාල උනන්දුවක් ඕමනාවක් දක්වනවා. විවේචන තියන්න, විවේචනය කරන්න, පෙන්වා දෙන්න, ඒ සඳහා කටයුතු කරන්න. ආදරණීය ජනතාවගෙන් ඉල්ලන්නේ වෙන මොකක්වත් නෙවෙයි. මේ පරිසරය විනාශ කරනවා නම්, මන සතුන් විනාශ කරනවා නම්, මදු අල්ලනවා නම්, මදු දානවා නම් වහාම ඒ සඳහා අමාත්‍යංශයට දන්වන්න, ඒ කාර්යභාරය ස්ථා ඉක්මනින් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ වගේම මන සතුන් ගොවි ජනතාවට හානියක් වෙනවා නම් ඒ හානිය සඳහා කටයුතු කරන්නත්, ඒ සඳහා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ නිසා මම මේකෙදි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕනේ
ඔබතුමාගේ කාර්ය
අවසන්. මේවා කිය කතාන්දර කියනවට වඩා මේ කාර්යභාරයේ වගකීම බාර දීලා තියෙනවනේ, මේ කාර්යභාරයේ ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ද්වේෂ සාගතව කතා කරනවට වඩා රටට උචිත, රටට ගැළපෙන ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පසුබිම ක්‍රියාත්මක කිරීමේ වගකීමක් අපිට තියෙනවා. අපිත් මේ මහපොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු, ගොවියන්ගේ දරුවෝ හැටියට අපිටත් මේ භූමියේ අයිතියක් තියෙනවා. ඒ වගේම රටට ආදරයක් තියෙනවා. අපි මේ රට අනාගත පරපුරට දෙන්න බාර කරන්න අපිට වගකීමක් තියෙනවා. ඒ සඳහා නියෝජ්‍ය කතානායකතුමනි, නිදහස් නිවාල් දේශයක සෞඛ්‍ය සම්පන්න නිරෝගී දරු පරපුරකට, උගත් දරු පරපුරකට මේ මාතෘභූමිය බාර දී මේ වගකීම අපි තුල තියෙනවා. ඒ නිසා ඒ කාර්යභාරය කරන්න රටේ සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අවංකව ඒ කාර්යභාරය කරන අයට ඒ අවස්ථාව සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්න කියලා. වැරදි පුද්ගලයෝ මොන තරාතිරම තිබ්බත්, මොන දේශපාලන අධිකාරියක තිබුණත් ඔවුන්ට ගත හැකි ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන සූදානම් වෙනවා. ඇමතිකම් වලට වඩා මට මගේ රට උතුම් කියන වචනේ සඳහන් කරමින් ඒ සඳහා දායකත්වය ලබා දෙන්න ඕන. ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕන මේ මාතෘභූමිය අපි දිවුරුන් දී ඇති ප්‍රකාරව සිංහලෝ වේවා, තමිලෝ වේවා, සිංහලෝ මුස්ලිමෝ වේවා, මේ මාතෘභූමියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයෝ, ඒ ශ්‍රී ලාංකිකයන් අයිතිය ගැන කතා කරන්න ඕන. ඒ ශ්‍රී ලාංකේයට තියෙන එකම රට මේ ශ්‍රී ලංකාව. ඒ සඳහා වගකීමෙන් යුක්තව කතා කරන්න ඕනේ කියන එකත් පැහැදිලිව සඳහන් කරමින් මේ අවස්ථාව සලසා දීම පිළිබඳව මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ස්තුති.
ස්තුති අමාත්‍යතුමා. ගරු හෙක්ටර් අපුහාමි මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට බෙහෙවින් සුතුවන් දෙන අවස්ථාව ලබා දීම සම්බන්ධව, ඒ වගේම ගරු කතානායකතුමාටත් ඔබතුමාටත් සුභාශිංසන පින් නමනවා. මේ අවස්ථාවේදී නමේනි පාර්ලිමේන්තුවේ කතානායකතුමා සහ නියෝජක කතානායකතුමා හැටියට පත්වීම සම්බන්ධ. එවැගේම අද මේ නමේනි පාර්ලිමේන්තුවට පළවෙනි කතාව හැටියට මම කතාව පටන් ගද්දී විශේෂ ස්තුතියක් කරන්න ඕන අපේ මාව දෙවෙනි වතාවටත් පාර්ලිමේන්තුවට පත් කළ යකු පුත්තලම් දිස්ත්‍රික්ක ආදරණීය ගෞරවනීය ජනතාව. පුත්තලම් දිස්ත්‍රික්ක ගත්තාම පුත්තලම ආසනය, වෙන්නප්පු ආසනය, නාත්තන්දි ආසනය, හලාවත ආසනය සහ ආනමඩු ආසනය කියන මේ ආසන පහම අද මට එදා මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පමණයි ආණ්ඩුවේ කටයුතු කරේ. හැබැයි මාව පළවෙනි තැනට ඔසවා තැබුවා මේ නවේනි පාර්ලිමේන්තුවට මම පත් වෙද්දී. නිසා නැවත වතාවක් ඒ සියලු දෙනාටම මගේ ස්තුතිය ගෞරවය පුද කරනවා. මොකද දේශපාලනය වෙනස් කියලා රටටම පෙන්වන මේ වෙලාවේ. මොකද පවුල් පැලැන්තිය නෙවෙයි ගමෙන් ආපු ඕන කොල්ලෙකුට මේ පාර්ලිමේන්තුවේ උත්තරීතර තැනට දිස්ත්‍රික්කවලින් පළවෙනියා වෙලා එන්න පුළුවන් කියන මතය සමස්ත රටටම පෙන්වන ඒක ගැන මම දිස්ත්‍රික්කයේ ජනතාවට නැවත මතත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අතුරු සම්මත ගිනුම සම්බන්ධයෙන් කතා කරන්න බොහෝ දේවල් තිබුණා. ඒ බොහෝ දේවල් අරගෙන හැබැයි කතාව ටිකක් වෙනස් කරන්න සිද්ධ වුණා. ඇමතුමත් ඉන්න නිසා මගේ දිස්ත්‍රික්කයේ වෙච්ච ප්‍රධාන ප්‍රශ්නයක් ගැන කතා කරන්න තියෙන එක කතා කරන්න පෙර පළමුවෙන්ම කියනවා අපි මේ නවේනි පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි කතා කරන්න ගත්තේ බොහෝ වෙලාවට අපිට කතා කරන්න තියෙන තාමත් ණය ගැන. ජාතික ආදායමකට වඩා අපි ණය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. සර් ණය ගැන කතා කරද්දී අපි සියදනාම ලැජ්ජ වෙන්න ඕන. අපි යම්කිසි ක්‍රමවේදයක යම්කිසි වෙනසකට මේ රට ගෙනියන්න ඕන කියලා පළමුවෙන් ප්‍රකාශ කරනවා. මොකද කතා කරන්න ආපු කතාව සංක්ෂිප්ත කරලා මට කතා කරන්න තියෙන්නේ පුංචි වෙලාවක් නිසා මම ඒක වෙනස් කරනවා. එහෙනම් මම ඒක කතා කරන්න යද්දී කියන්න ඕන විශේෂයෙන්ම මේ අද අතුරු සම්මත ගිනුමක් ගෙනාවා වගේම තමයි ඒක අයවැයක් විදිහට අපිට සලකන්න පුළුවන් දෙසැම්බර් මාස වෙනකම් මේ යන කටයුත්තේ. දැන් ඔබතුමාලට කියනවා අපි පුත්තලම දිස්ත්‍රික්කයට බලපාන කාරණාවක් ගැන. කල්පිටිය ප්‍රදේශයට මේ වෙනකොට ගොවිතැන් කරන විශාල සංඛ්‍යාවක් ඉන්නවා. 23,000කට වැඩි ගොවියෝ ඉන්නවා. එතකොට මේ ප්‍රදේශයට අද පොහොර පොඩ්ඩක්වත් පොහොර නැහැද? සම්පූර්ණයෙන්ම පොහොර නැහැ. එහෙනම් පොහොර ලබා දෙන්න හදන්නේ කුසිකර්මා විශේෂයෙන්ම කුසිකර්මයට අයත් එක් එක් කාර්යාල වලින් තමයි ඉදිරියේ ලබා දෙනවා කියන පොහොර සම්පූර්ණයෙන්ම ලතනකම්. ඉතින් ගොවිතැන ගොවිය සම්පූර්ණයෙන්ම කඩාවැටලා තියෙන මොහොතක්. ඉතින් මම ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධව වග කියන ගරු අමාත්‍යතුමල්ලා ඇස්සර්ලා බලන්න මේ සම්බන්ධ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක ප්‍රකාශයද නැද්ද කියලා ඔබතුමා කරුණා කරලා දැන් කල්පිටියේ විමසලා බලන්න. මම මේ කරුණු කාරණා දන්න නිසා ඔබතුමාට කතා කරේ. ඔබතුමාට තියෙන මේ පස්සේ විසඳන්න. මේ ගැන කතා කරනවට වඩා හොඳයි
සම්පූර්ණ අසත්‍යයි.
ආ කියන්න මොකද්ද? ඒක මට වෙලාව මගේ වෙලාව දෙන්න හැබැයි ඔබතුමාට.
දරු අමතුමනි මේ යම් පොහොරෙන්ගේ තියෙන එක ඇත්ත. මොකද මෙතුමල්ලා පහුගිය කාලේ පොහොර ගන්නපු සමාගම් වලට සල්ලි ගෙව්වේ නැහැ. ඒක තමයි පළවෙනි කාරණේ.
මේ තමුන්නාසලා පොතේ 3-2 නෙවෙයිනේ.
ඔටකින්
දුන්නේ තමුන්නාසලා.
ඔය පොර බින්දුවක් නැහැ කියන සම්පූර්ණ පට්ටබල් බොරුවක්.
ඉස්සෙල්ලා කියපු කතාවක් නෙමෙයි කතාව කරන් තියෙන්නේ. තමුන්නාසලා
මේ සභාව නොවැයවන්න එපා.
වැඩ බැරි නම් දාලා යන්න තමුන්නාසලා කතාව බාර දෙන්න. බොරුවට කියවන්න එපා.
වැඩ බැරිද පුළුවන්ද කියන එක අපි පස්සේ වෙන්නන්න.
තමුන්නාසලාට 3-2 බලයක් දුන්නේ ජනතාව බලයක් දුන්නේ ඔව්වා කිය කින්න නෙමෙයි. වැඩ කරන්න.
කතාව ආරම්භ කරන්න.
වැඩ කරන්න. මෙහෙම දෙයක් තියෙනවා. මේක අහන්න කතා කරලා අහන්න. කරුණා කරලා දුරකථනය පාවිච්චි කරලා කතා කරලා අහන්න. නිකන් ගණන්කාර පාඩ දාලා මේක කරන්න බෑ. රට කරන්න වෙන්නේ රටේ ජනතාවට ඕන විදිහට මිසක් තමුන්නාසයට ඕන විදිහට නෙමෙයි. කරුණා කරලා ඒක අහලා කතා කරා. ඒ වගේම කරු නියෝජක කතානායකතුමනි මේ ආනවිලුන්දාව රම්සා තෙබ්බි මේ ප්‍රදේශ. මේකට ගියොත් ඔබතුමා
තා විනාඩි දෙකයි.
මේ ලංකාවේ ඉතාමත්ම අලංකාර ඉතාමත්ම ලස්සන තැනක්. ඒ විතරක් නෙවෙයි සුන්දර තැනක් මෙතන. මෙතෙන් එන කුරුල්ලෝ වෙනත් රටවලින් එන ඒ කුරුළු ටික දැක්කනම් ඒ විතරක් ඇති. මෙතන පිහිටීම් මෙතන කියන්න ඕන ගරු අමාත්‍යතුමනි එක කාරණාවක්. මේ ගැන ඔබතුමා විශේෂයෙන් උනන්දු වෙන්න. මේක දේශපාලන විතරක් මේ නිලධාරී තහවුරුලා කරපු වැඩක් හැටියට අපි දකින්න. හේතුව මෙතන මීට පෙර මේක අපි ආරක්ෂා කරගද්දී එතන මේ පුංචි වලකින් මාළුවෙක් ඇල්ලුවා කියලා ගිහිල්ලා ඇතුළ කූඩු ඇතුළට දාපු අය නිලධාරි. එතන අද මේක දැක්කේ නැහැ කියන්නේ මේක මහා විහිළුවක්. මේ මෙතන ගහලා තියෙන මෙන්න මෙහෙම බෝඩ් එකක්.
අනවිලුන්දාව අබේ භූමිය කියලා. වනසතුන් කුරුල්ලන් දඩයම් කිරීම හෝ අල්ලා ගැනීම, බිත්තර කූඩු එකතු කිරීම, ගස් කැපීම, ගිනි දැල්වීම, පස් ගල් වැලි ඉවත් කිරීම, ගොඩනැගිලිදී කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කවුද ගහලා තියෙන්නේ? අධ්‍යක්ෂ ජනරාල් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව. එමනම් මේ අය මේක ගහලා මේ කාර්යාලයේ තියෙන ඈත නෙවෙයි, මේ කාර්යාලයේ තියෙන ළඟදැනක තියෙන්නේ. එහෙනම් මේගොල්ලෝ නිදාගෙන හිටියද මේ මෙච්චර ඩෝසර් කරලා මේක ඉවර කරනකම්? මේක මහා පාපයක්. මේක කරන මිනිසුන්ට මං තමුන්ගේ අම්මා තාත්තා මෙරුවාගේ තමයි මෙතන. තමුන්ගේ අම්මා තාත්තා මෙරුවාගේ තමයි. දේශපාලනේ පැත්තකින් තියන්න. අපි සියලු දෙනා මේ తాවකාලික වැඩක් මේ කරන්නේ. හැබැයි తాවකාලික වැඩේදී අපි මේ රටට ඉස්සලා ආදරය කරන්නේ. මේ ගහකොළට ආදරය කරන්නේ. සතාසිව්පාවට අපි ආදරය කරන්නේ. හැබැයි මේක සම්පූර්ණ විනාශ කරලා කියන්නේ මේක දැකපු කෙනෙක් හැටියට මීට පෙර. මේ ස්ථානයේ දැකපු කෙනෙක් හැටියට මං හිතනවා
ඔබතුමා කාලය අවසන්
මන්දිතුමා පාපයක් කවුරුත්
කාලය අවසන් ඔබතුමා
පාපයක් කවුරුත් කරගත්තා. ඒ නිසා මේ ගැන ඉතාමත්ව විමසිලිමත් වෙලා ඔබතුමා ගන්නවා කියපු තීන්දුව අපි බලාගෙන ඉන්නවා. ඇස් අරගෙන කරුණා කරලා ඒ තීන්දුව අරගන්න ඔබතුමන්ලට
තුනෙන්
දෙකේ බලයක් දුන්නේ මේ සඳහා කියන එක තමයි විශේෂයෙන්ම සිහිපත් කරන්න.
ගරු සීවි රත්නායක අමාත්‍යතුමා,
ගරු එක්ටප්පුවා මන්ත්‍රීතුමනි, ඔබතුමාට බොහොම ස්තුතියි. ඉතාම වගකීමෙන් කියනවා ඒ සඳහා නිරීක්ෂණය කිරීම සඳහා හිට උදේට මම යනවා එතෙන්ට. ඒ වගේම කවුරුකෝ තරාතිරම මට වැඩක් නැහැ, පරිසරය විනාශ කරන කවුරු හරි රට ටෙලි කරනවා වගේම ගන්න පුළුවන් උපරිම නීතිය ක්‍රියාත්මක කරනවා.
ඒක වගකීමනේ.